ගරු මනුස නානායක්කාර මැත්තම බතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් මේ පිටිය මොකක්ද? මොකටද කඩුව කරකවන්නේ? එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි කඩුව කරකවනවා, අපි මේ සටන ගෙනියනවා, ගෙනියන්නේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන්. මිනිස්සුන්ට කන්න බොන්න ටික දෙන්න, මිනිස්සු පෝලිං වල හිටපු මිනිස්සු ටික, පෝලිං වල මැරිච්ච මිනිස්සු ටික නැවත ජීවත් කරවන්න, රටේ වැටලා තියෙන ආර්ථිකේ ගොඩනගන්න. හැබැයි ගොඩක් අය බස් වලින් හරි සෙනගෑදලා තැන් තැන් වල විරෝධතා හදලා මේ නටන නාඩගම නටන්නේ තමන්ගේ බලය වෙනුවෙන්. එතුමා කිව්වා උත්තර ප්‍රශ්න ටිකට උත්තර දෙන්නේ නැහැ, මේ වෙලාවට උත්තර දීලා වැඩක් නැහැ කියලා. මොකද ඉතින් උත්තර දුන්න නම් අනිත් පැත්තට උත්තර හම්බෙන නිසා. මොකද මම ඊයේ කිව්වා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරේ අත්අඩංගුවට ගන්න තියෙනවා, හොයනවා පුද්ගලයා නැහැ කියලා. ඉතින් එළිය කියලා තිබුණා ඒ ජනතා විමුක්ති පෙරමුණේ නෙවෙයිද කියලා. මම මේ සභාගත කරනවා අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ. දැන් මම ගෙන්න ගත්තා ලේඛනය. මේ ලේඛනය තියෙනවා ඒ අනුර සමරනායක කියන පුද්ගලයා ඊයේ අත්අඩංගුවට පත් වුණා. ඒ පුද්ගලයා ඊයේ පාර්ලිමේන්තුවේ කිව්වයින් පස්සේ අත්අඩංගුවට බාර වුණා. මෙන්න ජනතා විමුක්ති පෙරමුණේ ලයිස්තුවේ පත් වෙච්ච මන්ත්‍රීවරේ, දැනටත් ජාතික ජනබලවේගයේ ජනතා විමුක්ති පෙරමුණේ ඒ වෙලාවේ ජාතික ජනබලවේගයෙන් පත් වෙච්ච මන්ත්‍රීවරේ. ඉතින් ඔය වගේ කතා නිසා තමයි උත්තර නැති නිසා උත්තර දෙන්නේ නැතුව ප්‍රශ්න ටික නැවත මග හැරගෙන ඉන්නේ. මොකද උත්තර දෙන්න ඕන වෙලාවට උත්තර දෙන්නේ නැහැ, විසඳුම් දෙන්න ඕන වෙලාවට විසඳුම් දෙන්නේ නැහැ. රටේ මිනිස්සු මැරිලා වැටෙනකොට, රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනකොට, රටේ හෙට දවස ගැන බලාපොරොත්තුවක් නැති වෙනකොට ඒ වෙලාවේ උත්තර දෙන්න කියලා මිනිස්සු ඉල්ලද්දි අපි පාර්ලිමේන්තුවේදී කිව්වා සජිත් ප්‍රේමදාසට ගන්න, හර්ෂද සිල්වට ගන්න, බර්ණ අනුර කුමාරට ගන්න. මම කිව්ව නම අනුර කුමාර දිසානායක මහත්තයෝ ගන්න කියලා, මේ පාර්ලිමේන්තුවේ ගන්න කියලා අපි කිව්වා. ඒ ඔබතුමා ඉල්ලුවේ නෑ, ඔබතුමා කරේරියා, ඔබතුමා කරේරියා, ඔබතුමා මෙතන කිව්වට බාර ගන්න ආවේ නෑ. ඔබතුමාට කිව්ව බාර ගන්න කියලා. අපි හැම දෙනාටම කිව්වා මේක බාර ගන්න කියලා. හැබැයි බාර ගත්තේ නෑ. මොකද බාර ගන්න බයයි, බාර ගන්න බැරි වුණේ. ඒ බාර ගන්න ඒ වෙලාවේ කොන්දක් නැතුව දැන් කියනවා උත්තර තියෙනවා, විසඳුම් තියෙනවා, ජනවරමක් නෑ, දැන් දෙන්න. දැන් දුන්නයි කියලා මේක කරන්න පුළුවන්ද? කරන්න පුළුවන් කිය කියත් විසඳුම් උත්තර විදියට දෙන්නේ දැන් මේ කරගෙන යන වැඩපිළිවෙලම තමයි. මේ කරගෙන යන වැඩපිළිවෙලම තමයි කියන්නේ. ඒකට අවුරුදු 5ක් යනවා, 6ක් යනවා, දීර්ඝකාලීන වැඩසටහනක්. මේකට ටිකක් බලාගෙන ඉන්න ඕනි. ඒක දීර්ඝකාලීන වැඩසටහනක් තමයි, අමාරුයි කියලා දැන දැන තමයි අරගෙන මෙච්චර ඉක්මනට මෙච්චර කෙටි කාලයක් ඇතුළත යම්කිසි තැනකට මේ රට ගේන්න පුළුවන් උනේ. ඒති විච කැපවීම නිසා. කටක් තිබුණයි කියලා රටක් ගොඩ දාන්න බෑ. කටක් තිබුණයි කියලා හන්දි හන්දි ගානේ කතා කරන්න පුළුවන් උනායි කියලා රටක් ගොඩ දාන්න බෑ. ඒකට නිවැරදි දැක්මක් තියෙන්න ඕනි. මම අපේ විපක්ෂයටයි සියලු දෙනාටම අපි මතක් කරනවා ඒ නිවැරදි දැක්ම, නිවැරදි ඔළුව තෝරගත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 134 දෙනෙක් ඡන්ද දීලා. ඒක කියනවා මේ ජනවරමක් නෑ කියලා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 134ක් ඡන්ද දුන්නාම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන රටක 2,20,000,000 මිනිස්සු නියෝජනය කරන්න මන්ත්‍රීවරු 225ක් පාර්ලිමේන්තුවට පත් කරලා එව්වහම ඒ 225න් 134ක් මේ වෙලාවේ මේ ක්‍රයිසිස් එකෙන් රට ගොඩ ගන්න පුළුවන් නායකයා කවුද කියලා තීරණය කරනකොට එතනට හැමෝම එකතු වෙලා තීන්දුව ගත්ත නම් 134 දෙනෙක් එදා 2019 තිබුණු තත්ත්වෙ නෙවෙයි කියලා ඔබම කියද්දි අද තියෙන සුවිශේෂී තත්ත්වයක් 2019 දී මිනිස්සු ඉල්ලපු දෙ නෙවෙයි. මේ පැත්තෙන් කියපු ලීක්වාන් යූල මහතිර් මොහොමඩ්ලා ගැන කතාව අපි එදා මේ පැත්තේ ඉඳගෙන ලීක්වාන් යූල මහතිර් මොහොමඩ්ලාට එන්න දෙන්න බෑ, මේක එහෙම එක එක්කෙනාට ඇවිල්ලා හදන්න බෑ කියපු කතාවට වඩා වෙනස් තැනක් අද රටේ තිබුණේ. පහුගිය මාර්තු වල ඉඳලා තිබුණේ වෙන තැනක්. ඒ තමයි රට වැටෙන්න තියෙන නහුතෙටම වැටිලා ඉවර වුණා. එතනින් තිබුණේ රට ගොඩනගන්න, එතනදි තිබුණේ පෞද්ගලික දේශපාලන අභිමතාර්ථ නෙවෙයි, පෞද්ගලික දේශපාලන මත නෙවෙයි. ඒ වෙලාවේ අවශ්‍ය වුණේ රට ගොඩනගන්න පුළුවන් කොහොමද, ආර්ථිකයේ මිනිස්සු ගොඩ දාලා මිනිස්සු මැරණ එක නවත්තගන්නේ කොහොමද, මේ රටේ මිනිස්සුන්ට අනාගතයක් හදන්නේ කොහොමද කියන එක මිසක් පටු දේශපාලන වාසි නෙවෙයි කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. මම මතක් කරනවා එදා තිවිච්ච රටේ තත්ත්වේ ඒ වෙලාවේ රට අරාජික වෙලා ඒ වෙලාවේ කරගන්න දෙයක් නැතුව අප්‍රේල් මාසේ ජුනි මාසේ වෙනකොට මේ රටේ ආර්ථික විශේෂඥ මොකද්ද කිව්වේ සමගි ජනබලවේගේ නොම්බර 30 කාමරයට ඇවිල්ලා නොම්බර 30ට ඇවිල්ලා ආර්ථික විශේෂඥයෝ කිව්වේ මේක ගොඩ දාන්න බෑ මේක බාර ගන්න එපා අපි කියද්දි අමාරුවේ වැටුණත් මේක කීප වතාවක් හරියයි හැමෝම කිව්වේ ලොකු නායකයෝ කිව්වේ මේක එක කෙනෙකුට කරන්න බෑ මාසයයි දෙකයි ආණ්ඩු තියෙන්නේ ඒක නිසා මේක බාර ගන්න බෑ මේ කුණු ගොඩට කර ගහන්න එපා ඕක තමයි කිව්වේ සමගි ජනබලවේගයට ඇවිල්ලා ආර්ථික විශේෂඥයෝ ආර්ථික ඒක ඇතුලේ ඉන්න ඇතියෝ මේක බාර ගන්න එපා කියලා අපි මන්ත්‍රීවරු බහුතරයක් කිව්වා මේක බාර ගන්න කියලා බෑ බාර ගන්න බය වුණා මේ පාර්ලිමේන්තුවේ අපි කෑ ගහලා කිව්වා කුලුවන් කෙනෙක් මේක බාර ගන්න එකතු වෙමු අපි හැමෝම මේ වෙලාවේ රට බේර ගන්න ඕනි කියලා
හැබැයි
ඒක ඇහුවේ නෑ
ඔඩර් ප්ලීස් ගරු නියෝජක කාර්ක සභා සභාපතිතුමා මුල අසනයට එනවා
Honorable Minister, please continue.
එතකොට ඒ දවස්වල කිව්වේ පාන් රාත්තල 500 වෙයි කිව්වා. බිල් බරක්ෙන් සල්ලි අරන් යන්න වෙයි කිව්වා. මතකයි මේ දවස්වල කියපු කතා? රටේ මේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක. ඒව තමයි මතක් කරේ. රටේ හරි අඩකට කන්න නැති වෙයි කියලා කිව්වා. ඒ වෙලාවේ කිව්වා සාගතයක් එයි. ඉන්ධන බිල රුපියල් 18යි කිව්වා. ගල් අඟුරු ගේන්න බෑ. පැය 18කට විදුලිය කපන්න වෙයි කිව්වා. ඕක තමයි රටේ තිබිච්ච තත්ත්වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි හම්බෙන්නේ නැහැ. ඕක කරගන්න බෑ කිව්වා. චීනය ඕකට සහයෝගය දෙන්නේ නැහැ කියලා කිව්වා. බෙහෙත් පෝර නැතුව මුළු රටම විනාශ වෙයි කිව්වා. ලබන අවුරුද්ද වෙනකොට රට මහා නන්නත්තාර සාගත තත්ත්වයකට උදා වෙනවා කියලා කිව්වා. දෝතිෂ්‍ය කාර්යයත් කිව්වේ හැමම තමයි. ගොඩක් දෝතිෂ්‍යයත් කිව්වේ මේ වෙලාවේ රට ඉවරයි වැඩේ හරියන්නේ නැහැ. මේක ගොඩ දාන්නම බෑ කියලා. ඉතින් මේවත් විශ්වාස කරපු නායකයොත් හිටියා. මේ වගේ විශ්වාස කරා මේක හරියන්නේ නැහැ මේ වෙලාවේ කරගහන නරකයි කියලා හිතාගත්තා. එතකොට මේ වෙලාවේ මේ පාරම්බාන ගොඩක් අය ඔය අර ජනතා විමුක්ති පෙරමුණේ ජෝති රේඩියෝ සමහරලාට හැම වෙහෙන් කියන Facebook වල දියසෙන් කුමාරයා වගේ කුමාරයෙක් අපි ගේනවා. ඒ නිසා ඉක්මනට අප්‍රේල් වලට භෞතිකවාදී අපි දන්න පිළිගන්නේ නැහැ කිව්වට භෞතිකවාදීව දැන් අනේ මන් දන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හැබැයි ඒතනට අද පත් වෙලා තියෙනවා. අපි දකිනවා ඔබතුමාල්ලාගේ අර Facebook බලකායවල් සල්ලි ගෙවල කරන බලකායවල් වල ඒ වගේ කතාත් දැන් යනවා. මොකද ජනතා විමුක්ති පෙරමුණේ එදා තිබිච්ච හරය නෙවෙයිනේ දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ වෙනම එකක්නේ. දැන් තියෙන්නේ වෙනම එකක් නිසානේ මේ වගේ අය දැන් පක්ෂයෙන් ඉදිරිපත් මේ වගේ අය මේ අහුවෙන්නේ නැත්නම් ඉතින් ඉස්සර ජනතා විමුක්ති පෙරමුණේ ඔහොම තිබුණේ නැහනේ ඉස්සර ඉන්දියානු ව්‍යාප්තවාදයට කෑ ගහපු අය දැන් මොකද්ද ඉන්දියාව ගැන කතා කරන්නේ ඈ මං කියන්නේ මේ වගේ ප්‍රශ්න අහන්න ගත්තොත් මෙතන ලොකු ප්‍රතිපත්තිමය කාරණා රාශියක් තියෙනවානේ එතකොට දැන් මේ අපිට මේ වෙලාවේ ඇත්තටම කියනවා නම් අපිට මේ වෙලාවේ තිබුණේ බලාපොරොත්තුවක් විතරයි බලාපොරොත්තුවක් කොහොම හරි මේ රටේ මිනිස්සුන්ව ජීවත් කරවන්න ඕනේ කියලා ඒ නිසා තමයි අපි තීන්දුවක් ගන්න කල්පනා කරේ දැන් ওই කෑ ගහන සද්දේ නගෙන ටෙලිෆෝන් වලට වඩා ওই පැත්තේ හරින් ගෙයි මගේ ටෙලිෆෝන් වල සද්දේ තිබුණා. හැබැයි ඒ සද්දේ ඒ ජනප්‍රියකම ඒ තිබිච්ච මතවාදේ අපි පැත්තකට දාලා අපිට තිබිච්ච අපේ ඇඟ ඇතුලේ තිබිච්ච මතවාදේ මොකක්ද? මේ රටේ ඒ ජනප්‍රිය දේශපාලනය නෙවෙයි රටේ මිනිස්සුන්ගේ ජීවත් වීම වෙනුවෙන් රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් අපි මේ තීන්දුව ගත්තා. අපි අපේ දේශපාලනය විතරක් නෙවෙයි අපේ ජීවිතත් අවදානමට අරගෙන අපේ ගෙවල් ගිනි තියයිද අපිව මරයිද පාර යනකොට ගහයිද ඇයි ඉතින් වීදුරුව පහත් කරලා මූණ බලබල ගහපු මරපු යුගයක් තිබුණේ ඒ වෙලාවේ අපි ඒ තීන්දුව අරගත්තේ ඒ තීන්දුව අරගෙන අද අපි සතුටු වෙනවා මම විතරක් නෙවෙයි හරින් විතරක් නෙවෙයි අපි ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරු ඒ තීන්දුව අරගෙන බය නැතුව ඒ තීන්දුව ගත්තා අද ආණ්ඩුවේ ඉඳලා විපක්ෂයට ගියපු මන්ත්‍රීවරු කනගාටු වෙනවා ඇති අපි කරගත්තු ගොංකම කියලා අපේ සභාපතිතුමා ඇතුළුව රට මේ වෙලාවේ ගොඩ ගන්න වෙලාවේ ඇයි අපිට ඒකට දායකත්වය දෙන්න බැරි වුණේ කියලා අපි මේ බෙල්ල తిව්වා දුවන කෝච්චියට බෙල්ල తిුවේ මේ මැතිඇමතිවරු සියලු දෙනාම මේ මන්ත්‍රීවරු දන දන මේ අමාරුවේ වැටෙනවා කියලා ඒක දැනගෙන කරලා අද රට ගොඩ ගඟගෙන තියෙනවා. එතකොට බොහෝ දෙනෙක් කිව්වා පුරෝකතන කරලා කිව්වා මෙතනට එන්න හරියන්නේ නැහැ. මේක කරන්න පුළුවන් කමක් නැහැ. මේ නිසා මේක අමාරු තත්වයක්. අපි කියනවා තවම IMF එකේ මුදල් ලැබිලා නැහැ. IMF එකෙන් එක තාම ලැබෙනවා කියලා විතරයි තවම තියෙන්නේ. එහෙම තීද්දි තමයි මේ ඩොලර් එක මෙතනට පහත් කරගන්න පුළුවන් උනේ. රුපියල ශක්තිමත් කරගන්න පුළුවන් උනේ. එතකොට මේ වෙලාවේ හන්දි හන්දි ගානේ ගිහිල්ලා මේ කෑ ගහ ගහ නැවත වතාවක් ආර්ථිකය කඩාගෙන වට්ටන්න මේ ලැබෙන්න හදන එක මේ ශක්තිමත් වෙන ආර්ථිකය කඩාගෙන වට්ටන්න මොකද්ද මේ කරන්නේ මේ කාගේ අවශ්‍යතාවයක්ද මේ කරන්නේ දැම්ම හන්දි හන්දිගාන ගිනිතියන්නේ ඇයි හන්දි හන්දිගාන ඇවිල උද්ඝෝෂණ කරන්නේ ඇයි මේ දවස්වල රටවටේ යන ජනප්‍රිය කතාවක් කියනවා රසායනික විභාවිතා කරනවා කියලත් සැකයක් තියෙනවා කියලා දන්නේ ඔබතුමාද කිව්වේ කියලා මේ භාවිතා කරන්නේ නිකන් විෂ සහිත දේවල් රසායනික අවි බුදු අම්මේ රසායනික අවි ගෙනල්ලා තමයි අපි මේ උද්ඝෝෂකයන්ට ගහන්නේ බැටන් පොලු තැන් තැන් වලින් කපාගත්තු පොලු එහෙම මේ වරන් ඇවිල්ලා තමයි ගහන්නේ කියලා අපි කියනවා රටේ ආර්ථිකයේ පරිතනකට එනකොට සුද්ධ ටික ලංකාවට එනකොට ආර්ථිකයේ ශක්තිමත් වෙනකොට හැමදාම දිනපතා කොළඹට කට්ටිය එවලා මේ ආර්ථිකයේ කඩාකප්පල් කරන්නේ මේ තමන්ගේ හාම්පුතු ටික පිටරටවල් වල ඉඳගෙන ඩොලර් ටික එවන නටවන හාම්පුතුන්ට ඕන විදියට රූකඩ වගේ නැටවෙන කණ්ඩායමක් කියන එක අපි කියනවා මොකද මේ රට ශක්තිමත් වුණොත් තමන්ට ඕන විදියට පාලනය කරගන්න බැරි වුණොත් තමන්ට ඕන විදියට සල්ලි දීලා අපිව රූකඩ වගේ නටවන්න බැරි වුණොත් ඒ රටවල් වලට අමාරුයි ඒ නිසා තමන්ගේ සල්ලි ටික එක එක කාර්යාල හරහා සල්ලි ටික දීලා මේ නටවන නාඩගම් බස් දාලා කොළඹට ගෙන්නන්න බිලියන ගණන් වියදම් කරන්නේ කාගේ හරි උමනාවට කියන එක අපි තේරුම් ගන්න ඕනි එතකොට අපි මතක තියාගන්න ඕනි තමන්ගේ පාක්ෂිකයන්ගේ ජීවිතයේ බිල්ලට දියලා ඒ මරණේ කරේ තියාගෙන ලෝකෙට කියන්න ඕනකම වෙලා තියෙනවා ම්ලේච්ඡ පාලනයක් තියෙන්න කියලා ජාත්‍යන්තරයට වාර්තා කරන්න ලෝකේ ජාත්‍යන්තර සංවිධානවලට මානව හිමිකම් සංවිධානවලට අදත් මේ ලියපු පෙත්සංවල ප්‍රතිඵලවල හැටියට ඒ අය හෙලා දකින්නවා කියලා තියෙනවා. ඔව් ඉතින් යවන වාර්තාවල හැටියට කියන දේවල් වල හැටියට යවන රූප රාම් වල හැටියට අල් ජසීරා එක බැලුවත් අරක බැලුවත් හැමදාම පේන්නේ කොළඹ ගහනවා වෙඩි තියනවා මොනවද? කඳුළු ගෑස් ගහනවා. ඉතින් ලෝකේ හිතනවා මේක මහා ම්ලේච්ඡ රාජ්‍යයක්. එන සුද්දත් එන්නේ නැහැ. ඉතින් මේකද කරන්න ඕනාව තියෙන්නේ. එතකොට මේක හේතුව තමයි අප්‍රේල් මාසෙට ඉස්සෙල්ලා මේ IMF එකේ සල්ලිත් ඇවිල්ලා ලෝක බැංකුවෙන් සල්ලි ටික ඇවිල්ලා අනිත් රටවල් වලින් ආධාර ටික ඇවිල්ලා ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් ටික ඇවිල්ලා මේ රට ශක්තිමත් වුණොත් ආයිත් මේ අය කල්පනා කරගෙන ඉන්න මේ රැල්ල මේ ජන බලය අර හන්දි හන්දි ගානේ ගමේ තිනවා කියන බලේ ඒක ක්‍රියාත්මක කරන්න හම්බෙන්නේ නැහැ මිනිස්සු යථාර්ථය අවබෝධ කරගන්නවා ඒ නිසායි මේ කඩිමුඩියේ දිනපතා කොළඹට ජනමුළු රැස් කරන්නේ අපේ අහිංසක විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ටිකයි නොඑක් නොඑක් තැන්වල ටික එකතු කරගන්න හදන්නේ. දැන් මේක කඩාකප්පල් කරන්න තවත් කණ්ඩායමක් එකතු කරගන්න හදනවා අර කප්පංකාරයා. අර කප්පම් වසන්ත දැන් තියෙනවා වෘත්තීය සමිති ටික එකතු කරගෙන මේක වළක්වන්න ඕනි කියලා. තප්පම් ගන්න හැටි ඇහුවොත් කප්පම් ගන්න හැටිත් කියන්නම් ගත්ත කම්පැනිත් එක කියන්නම්. වැඩ වර්ජන කරනවා කියලා කම්පැනි වහස්සලා වහන්න දෙන්නේ වහනව නැත්තම් සල්ලි දීපන් කියලා මාසෙන් මාසෙට සල්ලි ගන්න හැටි ඕන වුණාම ඔබතුමා ඉස්සර කිව්වා වගේම ඒ තොරතුරු ටිකත් අපි දැන් කියන්නම් අවශ්‍ය වෙලාවට කොයි කොයි කම්පැනි වලින්ද සල්ලි අරගෙන තියෙන්නේ කියලා එතකොට මේ දැන් ඉස්කෝලේ ඇරෙන වෙලාවට එවනවා ඉස්කෝලේ ගාවට මේ පෙළපාලි ටික ඊට පස්සේ කඳුළු ගෑස් ගැහුවාම කියනවා ඉස්කෝලේ ළමයින්ට කඳුළු ගෑස් ගැහුවා කියලා විශ්වවිද්‍යාලයට ගිහිලා විශ්වවිද්‍යාලේ වැටවල් කඩාගෙන
සේරම ඇතුළට ගියාම
මට තව පොඩි වෙලාවක් වුණා කච්චරේ පොඩක් කතා කරලා කියලා. එතකොට කැම්පස් එකට ගියාම කියනවා කැම්පස් එකට ගැහුවා කියලා. ඉතින් මේ බරපතල ප්‍රශ්නයන්නේ මේ රට ඇතුලේ හදන්න හදන්නේ ලෝකෙට ගෙනියන්න හදන්නේ වෙන වැඩ. එතකොට මේ රටක් ඉස්සරහට යනකොට මේ කඩාකප්පල් කාරින්ගේ ක්‍රියාව මිනිස්සු ප්‍රතික්ෂේප කරනකොට රටේ බහුතරයක් මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා මේක. එතකොට මේක මිනිස්සු පීඩාවට පත් කරලා මරණ මතින් එහෙම නැත්නම් මේ භීෂණයක් හදලා ඒක හරහා රටට විරුද්ධව වැරදි මතවාදයක් හදන්න තමයි අපි උත්සාහ කරන්නේ. මං කියනවා මේ චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීම එකඟතාවයේ ලැබුණත් එක්කම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනය ඊයේ දවසේදී කිව්වා ෆිච් රේටින් ආයතනය ඩොලර් එක 390ට උනත් යන්න පුළුවන් ලබන අවුරුද්දේ අන්තිමට කියලා. දවස් ගණනාවක් හොඹ බිම ඇනිලා හිටපු ජෙප්පෝ ටික කෙලින්ම නැගිට්ටා ආයිතියේ මේ දවස්වල කිය කී හිටියේ ඩොලර් එක වැටුණා ලෝහේ නැග්ගට බොරු අතට සල්ලි හම්බෙනකන් අපිට විශ්වාස නැහැ කෝ එහෙනම් රුපියල් තෙල් අඩු කරන්න කෝ පාන් අඩු කරන්න කෝයි කිව්වට ඕක ඡන්දෙට කරපු ගුණ්ඩුවා ඔහොම කිය කී හිටියේ ටිල්වින් සිල්වා අදත් පත්‍රයේ කියන රුපියල් ශක්තිමත් වීම බොරුවක් කියලා මේක තමයි හිතාගෙන හිටියේ මේක ශක්තිමත් වෙනට කැමති නැහැ හර්ෂද සිල්වමන්ත්‍රීතුමා බොහොම ආදරෙන් කිව්වා ශක්තිමත් වීම හොඳයි ඒක හොඳ තත්ත්වයක් ආර්ථික විශේෂඥයෙක් විදිහට. හැබැයි ටිල්වින් සිල්වා කියනවා මේක බොරුවක් කියලා. හැමෝම මේ ජෙපි පැටවු ටික සේරම කියාගෙන හිටියා මේක කඩාගෙන වැටුණා හොම්බ බිම ඇනලා හිටියා. ෆිච් රේටින් එකෙන් 390ට යනවායි කියපු ගමන් අම්මට සිරි සතුටු වෙලා දැන් හරි ආයි කියලා අර කුහක ජරා ජඩකම ප්‍රදර්ශනය කරන්න ගත්තා. ඒකේ හරියට කියවලා බලන්න ඒකේ මොකද්ද කියලා තියෙන කියලා. 390ට විතර වැඩි වෙයි කියන්නේ ඇයි? IMF එකේ දාලා තියෙන දැඩි කොන්දේසි
ඒව ක්‍රියාත්මක කරන්න යෑමේදී රට ඇතුලේ ඇතිවෙන නොසන්සුන්තාවයන් රට ඇතුලේ ඇතිවෙන වර්ජන සියල්ල ඒවගේම මැතිවරණයක් පැවැත්වුණ හොත් ඒ මැතිවරණයෙන් ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල නිසා මේක පාලනය කරගෙන යන්න බැරිවුණ ඩොලර් එක 390ට යයි කියලා. ෆිච් රේටින් එක කියලා තියෙන්නේ ඒ රට ඇතුලේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණොත් කියලා. එතකොට නොසන්සුන්කාරී තත්ත්වය හදන්නේ කවුද? ඡන්දයක් ඉල්ල ඉල්ල නොසන්සුන්කාරීකත්වය හදන්නේ කවුද? අහන්න ජනතාව තේරුම් ගන්න. ඩොලර් එක 390ට යනවනම් ඒකට වග කියන්න ඕනේ රට ඇතුලේ මේ නොසන්සුන්කාරී තත්ත්වය හදන මේ විපක්ෂයේ බලවේග. ඒක තේරුම් ගන්න සියලුම දෙනා. එතකොට රට හරි තැනකට ගෙනියනවනම් ඒක හරි විදියට අරගෙන යන්න කියන කාරණාව තමයි ෆිච් රේටින් ආයතනයත් කියන්නේ. ඒක වැරදියට අරගෙන ණයාගේ වල්ගෙන් අල්ලගෙන කතාව කතා කරන්න එපා කියලා අපි ওই නොතේරෙන පැටවුන්ට අපි කියලා දෙනවා. එතකොට අපි කියන්නේ මේ 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 ප්‍රජාතන්ත්‍රවාදී ගැන මේ කතා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය, ඔව් ප්‍රජාතන්ත්‍රවාදී ජීවත් වීමේ අයිතිය. ප්‍රජාතන්ත්‍රවාදීන් රකින්නේ මොකද්ද? ජීවත් වීමේ අයිතිය, භාෂණයේ අයිතිය, මේ සියලු නිදහස්වල් රකින්නවා. හැබැයි ප්‍රධාන දේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය. එතකොට ආර්ථිකයේ කඩා දාලා මේ සියල්ල වට්ටලා ඩොලර් එක ආයි 390ට යවලා පළාත් පාලන ඡන්දය තිබුවම හරිද? එතකොට දැන් මේ වැඩේ හරියනවද? එතකොට දැන් රටේ සියලු ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන්ද? අන්න ඒකයි අපි අහන්නේ. දැන් ඉන්ධන ටික ලැබෙනවනම්, ඩොලර් ටික හරියට එනවනම්, විදේශගත ශ්‍රමිකයෝ ටික හරියට සල්ලි එවනවනම්, සංචාරක වෙනවනම් දැන් මේ රටේ ඉස්සරහට යන්නේ කොහොමද කියන එක අපි කියලා තියෙනවා. මේ අග ජනාධිපතිතුමා අගමැති වෙච්ච හැම වෙලාවකදීම එතුමා එළියට එලෙව්වා. ඒ එළියට එලවපු වෙලාවේ හැම වෙලාවකම එතුමා බැහැලා එළියට ගියා. හැබැයි මේ වෙලාවේ අපි එකක් මතක් තියා ගන්නවා. ඔබතුමා කිව්වා ඡන්දේ තියයිද නැද්ද 2000 ජනාධිපතිවරණේ වෙලාවට කියලා. මේ වෙලාවේ වෙලාවට ඡන්දේ තියෙනවා ජනාධිපතිවරණේ. මේ රටේ ආර්ථිකය ගොඩනංවනවා. මේ රටේ තමුන්නාන්සේලා කියන වෙලාවට බැහැලා යන්න නෙවෙයි. රටේ ආර්ථිකය හදලා, රටේ ආර්ථිකය ශක්තිමත් කරලා, මිනිසුන්ට හුස්ම ගන්න පුළුවන් පරිසරයක් හදලා දුන්නාට පස්සේ ඕන ඡන්දයක් තියලා ඒ ඕනි තීන්දුව ගන්න අපි සූදානම් කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒත් එක්කම අර ඔතුමා කිව්වා එදා මං එතන, අද මං මෙතන කියලා. අපිට තියෙන්නේ ප්‍රතිපත්තියක් නෙවෙයි, ප්‍රතිපදාවක්. මොකද්ද ප්‍රතිපදාව? රටේ මිනිස්සු එදා ඉඳලා අපි කිව්වේ එකට එකතු වෙලා මේ තීන්දුව ගම්මු කියලා. එදා ඉඳලා අපි කිව්වේ මේ වෙලාවේ ශක්තිමත්ව එකතු වෙලා රට ගොඩනගමු කියලා. ඒකට අපේ මේ ප්‍රතිපදාව තමයි රටේ මිනිසුන්ගේ ආරක්ෂාව, රටේ මිනිසුන්ගේ ජීවිත. එහෙම නැතුව තමන් ජනාධිපති වෙන සිහින, FBI එකේ ජනාධිපති කුමාරයෝ වෙන සිහින, ඒ වගේ දේවල් නෙමේ අපිට තියෙන්නේ. සමහරු සූට් මහගෙන ඉන්නවා ජනාධිපති පුටුවට යන්න, නොම්බර තියෙන් කවදද යන්නේ කියලා. එදා සිකියුරිටි එකටත් ආරාධනා කරලා තිබුණා එන්න මාව බාර ගන්න කියලා. එහෙම තමයි ජනාධිපති වෙන්න ලෑස්ති වෙලා හිටියේ. අපි ඒ සේරම දන්නවා. සිකියුරිටි ලෑස්ති කරන් හිටපු හැටි 134 නෙමෙයි, අපිට හම්බෙයි ගොඩක් කියලා. දැන් කියනවා ඒක නිවැරදි ක්‍රම වේදේ නෙමෙයි කියලා. එයා ඡන්දෙ ඉල්ලලා. දැන් අපි කියනවා මේ වෙලාවේ දැන් මෙහෙම රට බංකොලොත් වෙලා තියෙනවා කියලා තියෙද්දි අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධියේ කිව්ව රටට සල්ලි එවන්න එපා කියලා. විදේශගත ශ්‍රමිකයොන්ට එතර අතද මොකද්ද කිය එක සංවිධාන වලින් කිය කිය රටට සල්ලි එවන්න එපා කියලා. හැබැයි අද අපේ විදේශගත ශ්‍රමිකයෝ ඒ ගැන හිතන්නේ නැතුව සල්ලි එව්වා. හැබැයි විදේශගත ශ්‍රමිකයෝ විකුණන් කාපු එක තමයි මම අර අද උදේ පාන්දරමත් ඊයේත් මතක් කරේ. කොහොමද ජනතා විමුක්ති පෙරමුණේ ඒ අය විකුණන් කන්නේ කියලා. අපි කියන්නේ මෙච්චරයි. අපිට ජෙප්පොද, පෙරෙට්ටොද, මේ පොහොට්ටුද, කුරුට්ටොද, මේ කවුද කියලා අපිට අදාළ නැහැ. අපිට තියෙන්නේ මේ හැමෝම අපේ මිනිස්සු. අපි මිනිස්සු. මිනිස්සු ආරක්ෂා කරන්න ඕනි. අපිට පක්ෂ නෙමෙයි ආරක්ෂා කරන්න ඕනි. අපිට මිනිස්සු. අපි අපේ දේශපාලන අනාගතය, අපිට අපේ දේශපාලනේ මොනවද කරන්නේ ඒක අදාළ නැහැ. අද අපිට ඕනි මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න. ඒකටයි අපි කණ්ඩායමක් එකතු වෙලා මේ කැපවීම කරන්නේ. එතකොට මම බෞද්ධයෙක්. ඒක කියන්න ලැජ්ජ නැහැ, බය නැහැ. හොඳ බෞද්ධයෙක්. හැබැයි අපි ප්‍රැක්ටිසිං, අපි ඒක මේ අදහන අය නෙවෙයි. අපි ඒක නියමානුකූලව ක්‍රියාත්මක කරන අය එකක් කියනවා. හැබැයි ඒ වගේම මම ජාතිවාදියෙක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය මේ වෙලාවේ ඡන්දයක් පැවැත්වීම ඔබතුමාලා කියනවා. නමුත් මම කියනවා මේ වෙලාවේ ඡන්දයක් පැවැත්වීම නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ඇයි එහෙම කියන්නේ? බෞද්ධයෙක් නිසා, බෞද්ධ දර්ශනය අනුව වැඩ කරන කෙනෙක් නිසා කියන්නේ. මේ මොහොතේ සිහියෙන් අවදියෙන් ජීවත් වෙන්න කියලා, අවදි බුද්ධියෙන් ඉන්න කියලා. බෞද්ධය විදියට අපිට දර්ශනය උගන්වලා තියෙන්නේ. එතකොට මේ වෙලාවේ අප්‍රිකානු කලාපයේ වේලෙනවා, දේශගානුක මේ අවදානම් ලෝයෙක් තැන්වල ප්‍රශ්න මතුවෙමින් පවතිනවා. එතකොට ලෝකයේ ලොකු යුද්ධයක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ වගේ වෙලාවක අපි අපේ රට අපේ මව්බිම සශ්‍රීක රටක් හැටියට ඉස්සරහට ගෙනියන්න, දියුණු රටක් හැටියට ඉස්සරහට ගෙනියන්න හොඳම කාලය ඇවිල්ලා තියෙන්නේ. එහෙම වෙලාවක තමයි මේ එක එක පිල්ලි කට තියන අය අල්ලගෙන ඒක වළක්වන්න හදනවා. පාර්ලිමේන්තුවේදී මම මේක අවස්ථා ගණනාවකදී කිව්වා, මේ භූ දේශපාලනික අවශ්‍යතාවයන් වලට අපේ රටේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න රූකඩය පාවිච්චි කරලා භූ දේශපාලනයට අවශ්‍ය විදියට මේ රට නටවන්න අපි ඉඩ දෙන්න එපා කියලා. මේ කඩප්පුලි රට බලවේග වලට අහුවෙලා රට අපි ආපස්සට රට අපායක් කරගන්නවද? ආයිත් මාර්තු අප්‍රේල් තිවිච්ච තැනට අපි රට ගෙනියනවද? මේක තමයි අපිට කල්පනා කරන්න තියෙන්නේ. මං අවසන් කරනවා නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, හැම රැල්ලම ලස්සනයි, හැම රැල්ලම ලස්සනයි. ඒ රැල්ල වෙරළට එනකම්. හැබැයි මතක තියාගන්න, ලොකු රැලි කලේ මහ විනාශ. ඉතිහාසයේ ඉඳලා එහෙමයි. මේ රැල්ලෙදිත් අපි කියන්නේ වැඩ වර්ජන කඩාකප්පල්කාරී රැලි. තරුණයොන්ට ආණ්ඩුවට කැමති නැති අයට බොහොම ලස්සනයි. තමන්ගේ දරුවට, තමන්ගේ ගෙදරට, කුස්සියට, තමන්ගේ සාක්කුවට දැනෙනකන් ලස්සනයි. හැබැයි මතක තියාගන්න, රැල්ල වෙරළට ආදරේ නෑ. මතක තියාගන්න, සේරම එකතු කරගෙන රැල්ල ආපහු යනවා. අර මුලින්ම කියපු කතාව, කටක් තිබුණට රටක් කරන්න බෑ. දර්ශනයක් තියෙන, මොලයක් තියෙන දැක්මක් මේ රටට ඕනි. ඒ නිසයි මේ වෙලාවේ ඡන්ද තියන්න ඕනි. හැබැයි මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදී රකින්න ඕනි. රටේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය රකින්න ඕනි. ව්‍යවස්ථාව ඕන වෙලාවට ලියවිල්ලක්, ඕන වෙලාවට වැඩක් නැති එකක් නෙවෙයි. මේ ව්‍යවස්ථාවටත්, මේ නීති රීති වලටත්, මේ සියල්ලටම වඩා වැදගත් වෙන්නේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය. අන්නේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් තමයි අපි මේ ක්‍රියාදාමය කරන්නේ. ඒකටයි අපේ කැබිනට් මණ්ඩලය ඇතුළු ආණ්ඩු පක්ෂය එකතු වෙලා මේ කැපවීම කරන්නේ. අපි නැවත නැවතත් ආරාධනා කරනවා විපක්ෂයේ ඉන්න, කෝට් මහගෙන ඉන්න, සූට් මහගෙන ඉන්න, ෆේස්බුක් එකේ ජනාධිපති වෙලා දිවුරුම් දීලත් ඉවර. දැන් නමෙන් අදද නෑ ඊයේනේ දිවුරුම් දීලත් ඉවර. සියලු දෙනාට අද දිවුරුම් දෙන්න හිටියේ සියලු දෙනාට ආරාධනා කරනවා, අනේ එන්න, එකතු වෙන්න, පක්ෂ දේශපාලනේ අමතක කරන්න, එකතු වෙලා මේ වෙලාවේ රටේ මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය හදලා 74කට බැන බැන ඉන්නේ නැතුව, තවත් 5කට 6කටත් ආයෙත් බැන බැන ඉන්නේ නැතුව අපි අනාගතයට, අපේ මිනිස්සුන්ට, අපේ ඊළඟ පරම්පරාවට මේ රට දියුණු රටක් කරන්න අපි එකට එකතු වෙලා අත්වල් බැඳගම්මු. ඒකට ජනාධිපතිතුමා මොන පක්ෂෙන්ද ඡන්ද කීයක් ගත්තද ඒක නෙවෙයි අදාළ වෙන්නේ. දැක්මක් තියෙන මිනිහෙක් විදියට, එකතු වෙලා කොන්දක් පණ තියෙන මිනිහෙක් වෙනුවට ජාත්‍යන්තරයෙන් එක එකව කියද්දි ඒවා නෑසූක්වන්න ගණන් අහගන්නේ නැතුව වැඩේ කරන්න පුළුවන් නායකයෙක් විදියට ඕන රැලි තැන් තැන් වලට ආවට ඒ රැලි වලට බය වෙන්නේ නැතුව කෙලින් රට හදනවා කියන ප්‍රතිපත්තියේ ඉඳගෙන වැඩ කරන නායකයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කියලා තමුන් වහන්සේලා සියලු දෙනාටත්, රටවැසියන් සියලු දෙනාටත් ආරාධනා කරමින් මම නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි.
Thank you. Honorable Professor G.L. Pierce, you have 9 minutes.
Garu, Niyojya Karaka Sabha Sabhapati Tumani, ape nam wedi viswasaya aarthike kada wetenne metivarana tibimen noy, metivarana notibimen. Metivarana nisigalaka pavatwan nathi rata kisiseth kriyaatmaka prajatantrawadayak hetiyata salakanta ba. සභාපතිතුමනි, දැන් මේ සතියේ වැදගත් යෝජනා දෙකක් මේ ගරු සභාවට ඉදිරිපත් කළා. ගරු ප්‍රේමනාත් දොළවක්ත මන්ත්‍රීතුමා ආද ගරු ශ්‍රේහන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා, මේ යෝජනාවලින් ඉතාමත් දරුණු ප්‍රතිඵල ජනිත වන බව ඉතාමත් පැහැදිලි. අපි බොහොම පරිස්සමෙන් සලකා බලන්ට ඕනේ මේ වැඩපිළිවෙල අපි ඉදිරියට ගෙන යනවාද. එසේ ගෙන යනවා නම් කොයි විදිය අවදානමකට අපේ රට පත්වනවාද කියා. දැන් ගරු ශ්‍රේහන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ යෝජනාව ක්‍රියාත්මක කරනවා නම් එහෙනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ තියෙන නඩුවක් නවත්වන්න වෙනවා. පාර්ලිමේන්තුවට කිසිම අයිතියක් නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝගයක් දෙන්න, මේ නඩු අහන්න, මේ නඩු ඇසීම නවත්වන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යභාරය ඒ විදිහට පාලනය කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් මැදහත් වීමට පාර්ලිමේන්තුවට කිසිම අයිතියක් බලයක් නැහැ. මොකද්ද අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ විනිශ්චයකාරවරුන් අපි පාර්ලිමේන්තුව හමුවට කැඳවනවාද? විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවලා ඒගොල්ලන්ගෙන් හරස් ප්‍රශ්න අහලා නඩුහන විදිය ඒ නඩුවල ලැබෙන නිගමන මේවා සම්බන්ධයෙන් යම් කිසි විදිය සමාලෝචනයක් පාර්ලිමේන්තුව කරනවා නම් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වෙනවා ගරු සභාපතිතුමනි. පාර්ලිමේන්තුවට කාර්යභාරයක් තියෙනවා, ශ්‍රේෂ්ඨාධිකරණයට හා අධිකරණයට කාර්යභාරයක් තියෙනවා. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රධාන කුළුණු තුනක් තියෙනවා. ව්‍යවස්ථාදායකය තියෙනවා, විධායකය තියෙනවා, අධිකරණය තියෙනවා. ඒ හැම ආයතනයම අනිත් ආයතන දෙකට ගරු කළ යුතුයි. ඒ සීමාවන් තුළ ක්‍රියාත්මක විය යුතුයි. එක ආයතනයක් අනිත් ආයතනය ආක්‍රමණය කරනවා නම් එතනින් නැති වෙන්නේ අරාජක තත්ත්වයක්, ප්‍රජාතන්ත්‍රවාදී හා ව්‍යවස්ථානුකූල ව්‍යුහය සම්පූර්ණයෙන් කඩා වැටීමක්. අපේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් මේ පාර්ලිමේන්තුව ඉදිරියට කැඳවලා තියෙනවා. හැබැයි හැම ඒ සෑම අවස්ථාවකදීම විශාල දුර්විපාකවලට මුහුණ දීමට සිදුවනවා. දේශීය වශයෙන් පමණක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන්. එසේ කරපු ආණ්ඩුවලට කිසිම හොඳක් වුණේ නැහැ. ඒ ආණ්ඩුව වැඩි කලක් පැවතුනේත් නැහැ. එම නිසා අඩුම වශයෙන් අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත යුතුයි. දැන් මේ යෝජනා වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කළ යුත්තේ ගරු කථානායකතුමා සෑහීමට පත්වනවා නම් බැලූ බැල්මට මේකේ යම්කිසි හරයක් තියෙනවායි කියලා. එහෙම නැත්නම් යෝජනාව ඉදිරිපත් වූ පමණින් ඒක කිසිසේත් යොමු කිරීම යුක්ති සහගත වන්නේ නැහැ වරප්‍රසාද කමිටුවට. දැන් ගරු සභාපතිතුමනි, මේ විදිහට තර්ක කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරිලා තිබෙන වගකීම කිසිසේත් ඉෂ්ට කරන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. දැන් පාර්ලිමේන්තුවට පනතක් ගෙනාම ඕනෑම පුරවැසියෙකුට තියෙනවා අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඒ පනතට අභියෝග කරන්න. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුවෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 16 වෙනි පරිච්ඡේදය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය තමයි තීරණය කරන්නේ. මේ පනත සරල බහුතරයකින් සම්මත කරන්න පුළුවන්ද? ඒකට 3/2ක් අවශ්‍යද? 3/2කට අමතරව ජනමත විචාරණයක් අවශ්‍යද? කවුද මේ ඔක්කොම තීරණය කරන්නේ? මේවා තීරණය කරන්නේ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 120 වෙනි වගන්තියේ සිට 122 වෙනි වගන්තිය දක්වා ඒක බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. එතකොට අපිට තර්ක කරන්න පුළුවන්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයක් දෙනවා නම් මේ පනත සරල බහුතරයකින් සම්මත කරන්න බෑ, ජනමත විචාරයෙන් පවත්වන්න ඕනේ. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් හැටියට ගන්නවා නම් එහෙනම් ශ්‍රේෂ්ඨාධිකරණයට තමන්ගේ කාර්යභාරය කිසිසේත් ඉෂ්ට කිරීමට පුළුවන් කමක් නැහැ. එම නිසා විනිශ්චයකාරවරුන්ට තර්ජන කළා, බිය ගන්වලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙකුගේ වගකීම තමයි ගරු සභාපතිතුමනි තමන්ගේ හෘද සාක්ෂිය හා ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හා මේ රටේ නීති අනුව තීරණ ප්‍රකාශ කිරීම. ඒ තීරණ පිළිබඳ පාර්ලිමේන්තුවට හරස් ප්‍රශ්න ඇසීමට කිසිසේත් පුළුවන් කමක් නැහැ. එහෙනම් එතනින් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය පාර්ලිමේන්තුව උදුරා ගැනීම. ඒ තුළින් ඉතාමත් දරුණු ප්‍රතිඵල අනිවාර්යෙන් උද්ගත වන බවට කිසිම සැකයක් නැහැ. අනික මේක කිව යුතුයි මේ ගරු සභාපතිතුමනි, ගරු ප්‍රේමනාත් දොළවත්ත මැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥරේ. He's an attorney at law. He's an officer of the Supreme Court. දැන් ප්‍රේමනාත් දොළවත්ත මන්ත්‍රීතුමා එක අතකින් කිව්වා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝනය වුණා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තියෙනවා. හැබැයි එතුමා ඊට එහා ගියා. එතුමා මේ සභා ගර්භය තුළ ඍජුව විවේචනය කළා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තියෙනවා. ඒක කරන්න බෑ සභාපතිතුමනි. මගේ බොහොම පරිස්සමෙන් කියව්වා එතුමාගේ කතාව. ඒකේ තියෙනවා විවේචන තුනක්. හරය විවේචන තුනක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් ගැන. මොනවද විවේචන තුන? ඉස්සලාම එතුමා කියනවා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ දියුරුම් ප්‍රකාශය සැලකීමට භාජනය කළේ නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය. ඒක විවේචනය. දෙවන වශයෙන් ප්‍රේමනාත් දොළවත්ත මන්ත්‍රීතුමා කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ එක විනිශ්චය මණ්ඩුල්ලක් යම්කිසි කාරණයක් ගැන සොයා බලමින් සිටිනකොට වෙන විනිශ්චය මණ්ඩුල්ලක් ඒ කාරණය ගැනම මැදහත් වීම වැරදි කියලා. ඒකත් විවේචනය. තුන්වන වශයෙන් එක විනිශ්චයකාරවරයෙකු සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ එක විනිශ්චයකාරවරයෙකු සඳහන් කරමින් කියනවා ඒ විනිශ්චයකාරතුමා මේ නඩුව ඇසීම වැරදිලු. ඒක ස්වභාවික යුක්තියට පටහැනිලු. එතන මේවා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක්
පිළිබඳ
මේ සභා ගර්භය තුළ කරන විවේචන. මම කියනවා ගරු සභාපතිතුමනි, එතුමා මේ ප්‍රකාශයේ ප්‍රතිඵලයක් වශයෙන් එතුමාත් අවධානයකට ලක් වෙනවා. එමකද අපේ නීතිය තමයි මේ සභාවේ වරප්‍රසාද මුවාවෙන් ප්‍රකාශයක් කරනවා නම් එසේ කතා කරන මන්ත්‍රීවරයාට විරුද්ධව සිවිල් නඩුවක් හෝ ක්‍රිමිනල් නඩුවක් ගන්න බෑ. සිවිල් හෝ ක්‍රිමිනල් ප්‍රොසීඩින්ග් ඒ දෙකම කරන්න බෑ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම කන්ටෙම්ප්ට් ඔෆ් කෝට් කියන්නේ සිවිල් නඩුවකුත් නෙවෙයි අපරාධ නඩුවකුත් නෙවෙයි සුවිශේෂ ගණයකට අයත් වන නඩුවක්. ඉට් ඉස් සුවයි ජෙනරිස් liability for contempt of the Supreme Court is neither a civil proceeding nor a criminal proceeding. It is a proceeding of a very separate character. So, a member of parliament who uses privilege directly to attack a judgment of the Supreme Court is placing himself in jeopardy because he is not protected by the privileges of parliament. දැන් මේ 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 මේවා සියල්ලගෙන්ම පැහැදිලි වන්නේ ගරු සභාපතිතුමනි, අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රකින්න ඕනේ. පාර්ලිමේන්තුව මේ විදිහට අධිකරණයේ බලතල උදුරා ගන්නට උත්සාහ දරුවොත්, විනිශ්චයකාරවරුන්ට තර්ජනය කරන්න කිව්වොත්, විනිශ්චයකාරවරුන්ගේ කාර්යභාරයේ හිතේ බයක් නැතුව කිරීමට අවශ්‍ය වාතාවරණයේ පරිසරයේ අපි සකස් කළා දෙන්නේ නැතිනම්, ඒ කාර්යභාරයට අපි කෙලින්ම ඇඟිලි ගහනවා නම්, එතකොට මේ රටේ ආණ්ඩුක ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. ජාත්‍යන්තරයේ ඒ සම්බන්ධයෙන් දැන් මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීතුමා කිව්වා මේ අවස්ථාවේදී අපිට ජාත්‍යන්තරයේ සහයෝගය අවශ්‍යයි. තම IMF මුදල් ලැබිලා නැහැ. ඉතින් එවන් තත්ත්වයක් තුළ මේ විදිය අනවශ්‍ය ප්‍රශ්න ඇති කළා ශ්‍රේෂ්ඨාධිකරණය සමග ඍජු ගැටුමකට ගිහිල්ලා එවන් ක්‍රියාදාමයක් අපි හිතනවා බොහොම පරිස්සමෙන්.
Honourable Member, please wind up.
අපි බොහොම පරිස්සමෙන් හිතන්න ඕනේ මේක දිගටම කරගෙන යනවාද, එහෙම නැත්නම් මේ රටට මේ අවස්ථාවේදී ඉතාමත් විනාශකාරී වන ක්‍රියා මාර්ගයක් අපි මෙතනින් නවත්වනවාද කියන එක ගැන අපි කල්පනා කරන්න ඕනේ කියන එක මම ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. ස්තුතියි.
Thank you. Honorable DB Herat, you have 11 minutes.
මුලසනාරුඩ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, ප්‍රේමසුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම පිළිබඳව. අද පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට භාජන වෙන කාරණාව විශේෂයෙන් ඡන්ද අයිතිය, ඊළඟට විදුලි බිල වැඩිවීම, ඊළඟට බදු. අපි දවස් දෙකක කාලයක් තිස්සේ මේ පිළිබඳව සාකච්ඡා කරා සභාවේදී. මම කල්පනා කරන්නේ ලංකාවේ ඉපදිච්ච පුරවැසියෙක් හැටියට මේ ප්‍රශ්නය ඔහුට බලපාන ආකාරය. අපි දන්නවා විදුලි බිල ඉහළ ගියාපුවාම පාරිභෝගිකයන්ට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් විදුලි බල මණ්ඩලයේ වර්තමාන ස්වභාවයත් එක්ක විදුලි බිල රජයට දැරිය නොහැකි වන විට පාරිභෝගිකයට ඒ පැවරීමත් විදුලි බල මණ්ඩලයේ කළමනාකරණය කරලා ඉදිරි කාලය තුළ විදුලි බිල අඩු කරන්නට විශේෂ භාර ඇමති කාංචන විජේරත්න මැතිතුමා කටයුතු කරන ආකාරයත් ප්‍රකාශ කරා. ඒ තමයි මහජන නියුතුගේ කාර්යභාරය. විශේෂ භාර ඇමතිවර හැටියට ඔහු වර්තමානයේ විදුලි බල මණ්ඩලය කළමනාකරණය කරලා අනාගතයේ බලාපොරොත්තු වෙනවා ජනතාවට සහන ලබා දෙන්න. පාඩුපිට පවත්වගෙන යන විදුලි බලමණ්ඩලයේ බර මහජනතාවට පැවරීමේ වගකීම ඔහු ඉවත් වෙලා ඒක ස්වාධීන ආයතනයක් බවට පරිවර්තනය කරන්න කටයුතු කරනවා. ඊළඟට බදු බර පිළිබඳව කතා කරනවා. අද වර්තමානයේ ගත්තහම විශේෂයෙන්ම අපි දැක්ක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ පාලන තන්ත්‍රයට එනකොට බදු සහන දුන්නා. උපරිම මට්ටමින් සහන දුන්නාම රුපියල් බිලියන 700ක් රටේ ආර්ථිකයට අහිමි වුණා. එදා විපක්ෂයේ කතා කරා බදු සහන දුන්න වැඩි කියලා. ආපහු නැවත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සුවකී ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක, ඒ වගේම විදේශීය මුල්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයත් එක්ක අපි කොහොමද හැදගෙන්න ඕන කියන කාරණාව අරගෙන මේ කාරණාව පිළිබඳව නැවත බදු කියන කාරණාව බදු ගෙවන්න පුළුවන් අයට පවරනකොට ඒකටත් විපක්ෂය එරෙහි වෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය සේවය ගත්තහම අද රටක් හැටියට ගනිද්දී අපේ රටේ රාජ්‍ය සේවය 116 දෙනෙක් ඉන්නවා. අසල්වැසි ඉන්දියාව 159කට එක රාජ්‍ය සේවකයයි. බංගලදේශයේ 150කට එක රාජ්‍ය සේවකයයි. එහෙම තියෙනකොට මේ රටේ රාජ්‍ය සේවය 116 දක්වා ඉහළට ඇවිල්ලා තියෙනවා. මේ කාරණාවත් එක්ක ගත්තහම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවයේ 146ක විතර ප්‍රමාණයක් මේ රටේ කටයුතු කරද්දී ලක්ෂයකට වැඩි වැටුප් ලබන ප්‍රමාණය 1,20,000ක් ඉන්නවා. ඒ ප්‍රමාණය ගත්තහම සමස්ත ප්‍රමාණයෙන් 2.6යි. ඊළඟට ලක්ෂයයි ලක්ෂ එකහමාරයි අතර 148ක් වැටුප් ලබනවා. මේවන් තත්ත්වයක් තුළ ජනතාවගේ රටේ පැවැත්ම වෙනුවෙන් ඔවුන්ට බදු ලබා ගැනීමේ ක්‍රියාවලියට යොමු කරලා ඒක තවත් විදිහකට ගත්තහම එදිනෙදා පාරිභෝගික ද්‍රව්‍ය භාවිතා කරන අල ලුණු මිරිස් වගේ දේවල් වලට බදු දීලා සමස්ත ජනතාවටම මේ බදු බර පටවනවට වඩා රටේ පැවැත්ම ක්‍රියාත්මක කටයුතු කරනවට වඩා මේ කාරණාව උචිතයි කියලා අපි කල්පනා කරනවා. හැබැයි මේකත් දිගටම ගෙනියන්න උවමනාවක් නැහැ. රටේ ආර්ථිකය හරි තැනකට ගෙනාවොත් අපි විශ්වාස කරනවා අපිට මේ තත්ත්වයෙන් මුදවලා රට හරි තැනකට ගෙනියන්න පුළුවන්යි කියලා. මූලාසනාරූඪ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අද ඩොලර් එක 380 ඉඳලා 318 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ වගේම උද්දමනය 70% ඉඳලා 50.6 දක්වා අඩු වෙලා තියෙනවා. ආහාර උද්දමනය ගත්තහම 94.9 ඉඳලා 54.4 දක්වා අඩු වෙලා තියෙනවා. මේ වන් තත්ත්වයකට ගේන්න පාලක පක්ෂයක් හැටියට අපිට හැකියාව ලැබුණේ රට අසාර්ථක වෙලා තියෙන වෙලාවක, අරාජික වෙලා තියෙන වෙලාවක මේ පාර්ලිමේන්තු තුළ ගත්ත වැදගත් තීන්දුවක් ඉන්ද. ඒ වැදගත් තීන්දුව ගන්නකොට මම කියන්න කැමති, අපි ඉතිහාසයේ පුරාවටම දරපු දේශපාලන ප්‍රතිපත්ති රටේ පැවැත්ම වෙනුවෙන් අපි ටිකක් පැත්තකින් තිබ්බා. ඒ හින්ද තමයි 134 දෙනෙක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රටේ ජනාධිපතිකම දෙන්න මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අත ඉස්සුවේ. ඒක කවුරු හරි වෙනත් විදිහට විග්‍රහ කරතොත් වර්තමාන මේ ප්‍රතිඵල දිහා බැලුවහම ජනතාවගේ ජීවන තත්ත්වය නගා හිටවන්න, ඔවුන් ගෞරවනීය තත්ත්වයට පත් කරන්න කටයුතු වෙනවයි කියන එකට ඊරිසය කරන කෙනෙක් තමයි මේක වෙනත් විදිහට විග්‍රහ කරන්න කියලා මම කියන්නේ. මොකද ප්‍රතිඵල අපිට අරන් දෙන්න පුළුවන් වෙලා තියෙනවා. අපි අහලා තියෙනවා 1965 සිංගප්පූරු ලී ක්වන් යූ ලංකාවට ආපුහම වරාය වර්ජනයක්, වරාය හරිතලයක් ඔහු දැක්කා. ඒ වගේම සිංගප්පූරු වරායේ වැදගත්කම සිංගප්පූරුවේ වරායක් හදන්න අවශ්‍ය වැදගත්කම ඔහු ඉගෙන ගත්තේ ලංකාවේ කොළඹ වරාය දැකලා. එදා ඔහු ගිහිල්ලා ලෝකෙ දියුණුම වරායක් හදුව සිංගප්පූරුවේ. ලංකාව ගත්තහම භූගෝලීය වශයෙන් තාම වැදගත් තැනක තියෙනවා. නමුත් අපේ රටේ මේ කල්ලිවාදයෙන් හින්දා, පෞද්ගලික මතවාදයන් සාර්ථක කරගන්න දරන උත්සාහයෙන් හින්දා අපිට ඒ අවස්ථාව නැති වුණා. මේ අපේ අත්දැකීමක් විතරයි. වර්තමානයේ මේ රට ආරාජිකා තත්ත්වයට පත් කරන දරන උත්සාහයන් කා වෙනුවෙන්ද ඉටු කරන්න කියන කාරණාව පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. මුලාසනාරූඪ නියෝජ්‍ය සභාපතිතුමනි, විශේෂයෙන්ම ගත්තහම අපි දේශපාලන කඳවුරු වලට වෙන් වෙලා මෙතෙක් කල් තිස්සේ කරපු රාජකාරී අවුරුදු 73ක කාලය තුළ මේ සියලු කාරණා කටයුතු අපි හැමදෙනාම පක්ෂ හැටියට ගත්තහම වග කියන්න ඕනේ. යම්යම් ප්‍රමාණයන් හැට අනු අනු. තිං නමුත් දේශපාලන කඳවුරු වලය හැමවෙලාවක උත්සාහ කරන්නේ තමන්ගේ පක්ෂේ ජයග්‍රහණය කරලා රටේ පාලන තන්ත්‍රය ගන්න. එවැනිවම දරන බොහෝ උත්සාහයන් දරනවා. සමහර විට සමහර තැන්වලදී ජනතාව නොමග යවන්න තර්ජනය කරන්න එවගේම විවිධ මත ප්‍රකාශ කරලා ඔවුන්ගේ පරමාර්ථයන් කරා ළඟා වෙන්න උත්සාහ කරනවා. මෙමන් තත්ත්වයක් තුළ මම විශ්වාස කරනවා පාලක පක්ෂයක් හැටියට අපි පටු මතවාදයන් එක්ක එකතු විය යුතුනේ. අපි අනිවාර්යයෙන්ම මේ රට ගොඩනගෙන වැඩපිළිවෙලත් එක්ක එකට එක්කවෙලා කටයුතු කරන්න අවශ්‍යයි. අපි රටක් හැටියට ගත්තාම ඉතාමත්ම අසීරු තැනකට ආවි. 69 ලක්ෂයක් ඡන්ද දීලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටේ නායකයා බවට පත් කරලා පාර්ලිමේන්තු 145 දෙනෙක් පොහොට්ටුව දේශපාලන පක්ෂයත් එක්ක එකතු කරලා ආපහු නැවත වතාවක් ඒ දේශපාලන ප්‍රවාහය වෙනස් කරන්න අපිට සිද්ධ වුණා. එදා මේ රටේ ඇතිවෙච්ච මහා දැවැන්ත ඒ අරගලයත් එක්ක ගත්තාම ඒකට අපිට හරියට මුහුණ දෙන්න බැරි වුණා. ඒ කාරණාවත් එක්ක මේ රටේ නිර්මාණය වෙච්ච පෝලිං යුගය, ගෑස් නැතුව මිනිස්සු අසරණ වෙච්ච හැටි, විදුලිය ලැබෙන්නේ නැතුව අසරණ වෙච්ච හැටි, ලංකාවේ ඉන්ධන ප්‍රශ්නයක් තිබිච්ච හැටි, ගෙනාපු ඉන්ධන වලට සල්ලි ගෙවා ගන්න බැරුව එදා දවස් ගණන් මහ මුහුද නැව් ටික රඳවගෙන හිටපු හැටි අපිට හොඳට මතකයි. එවන් පසුබිමක් තුළ මේ ඇතිවෙච්ච දේශපාලන සංහිඳියාවත් එක්ක තමයි අපිට පුළුවන්කමක් තිබුණේ මේ ජනතාව හරි තැනකට අරගෙන එන්න කටයුතු කරන්න. අපි දන්නවා අද වර්තමානය ගත්තහම ලංකාවේ සංචාරකයෝ දැන් අපි එක කාලයක් තිබුණා 2020 අප්‍රේල් මාසේ නොවැම්බර් මාසේ දක්වා කාලය තුළ ලංකාවට සංචාරකයෝ ආවේ නැහැ. අපිට විදේශී විනිමයන වැදගත්ම ස්ථානයක් තමයි සංචාර කර්මාන්තය. අපිට සංචාරකයෝ ආවේ නැතුව තිබිච්ච වෙලාවක අද වර්තමානය ගත්තහම 2023 අවුරුද්දේ ජනවාරි මාසේ 125,405 දෙනෙක් සංචාරකයෝ ලැබිලා. පෙබරවාරි මාසේ 177,639 දෙනෙක් සංචාරකයෝ ලැබිලා. අද ලෝකයේ සංචාරක කර්මාන්තය පිළිබඳව කතා කරන අය ඉතාමත්ම හොඳ ගමනාන්තයක් හැටියට ශ්‍රී ලංකාව හඳුන්වා දීලා තියෙනවා.
Honorable Minister, you have 2 more minutes.
බොහොම ස්තුතියි. එවන් පසුබිමක් තුළ රට අරාජිකා වෙලා තියෙන තත්ත්වයක් තුළ දැන් යහපත් විදිහට ඉස්සරහට යන්න පුළුවන් පසුබිමක් නිර්මාණය වෙලා. ජාත්‍යන්තර ප්‍රජාව IMF සංවිධානය ලංකාවට ඒ අවශ්‍ය සහන ලබා දෙන්න ඉන්දියාව වගේ රටවල්, ඇමරිකාව වගේම යුරෝපීය රටවල්, ජපානය වගේ ඔක්කොමට එක එක කඳවුරකට ඇවිල්ලා තියෙනවා. අපිට උදව් කරන්න සූදානම් වෙලා. ඇයි අපිට උදව් කරන්න ඕන් සූදානම් වෙන්නේ? මේ රටේ මේ පවතින දේශපාලන ක්‍රමය තුළ මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඔවුන් අගය කරන හින්දා. IMF ණය ඒ මුදල් ප්‍රමාණය මුදල් පහසුකම් අපිට හම්බෙනවත් එක්කම වර්තමානයේ මෙතනිනුත් එහාට අපිට ජනතාවට පහසුකම් දෙන්න පුළුවන් කමක් තියෙනවා. මෙවන් පසුබිමක් තුළ තමයි අද ප්‍රාදේශ සභා මැතිවරණය පිළිබඳ අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. අපි දන්නවා මේ පාර්ලිමේන්තු තුළ ඔය විවිධ පක්ෂ නියෝජනය කරන උදවිය පලා සභා ක්‍රමය ඒක නවත්තන්න පාර්ලිමේන්තුවට පනත් ගෙනකොට හැසිරිච්ච ආකාරය මේ පාර්ලිමේන්තුව තුළ හොඳට සාක්ෂි දරනවා. අද මැතිවරණයක් ඉල්ලන කරන කියන කට්ටිය කතා කරපු හැටි අපි දන්නවා. අපිට මතකයි 88-89 අපි ඒ කාලෙදී දැක්ක කාරණාව මේ අධ්‍යාපනයට වඩා මහපොළොව මව්බිම රැකගන්න කියලා කටයුතු කරපු හැටි උදවිය අපි දැක්කා. අපි ඒ අයත් එක්ක ළඟින් ඇසුරු කරා. ඒ විතරක් නෙමෙයි මැතිවරණ වර්ජනය කරන්න කටයුතු කරපු හැටි, පළවෙනියට ඡන්ද දෙන එකනම් මරණ කරන්න කටයුතු කරපු හැටි අපි දැක්කා. ඒ එහෙම කතා කරන මූලාශ්‍ර තියෙන උදවිය තමයි අද මැතිවරණයන් පිළිබඳව කතා කරන්නේ. පළාත් පාලන මැතිවරණේ ප්‍රාදේශ සභා මැතිවරණය ගත්තහම විකෘතියක් වෙලා තියෙනවා. 8,700ක් මන්ත්‍රීවරු නිර්මාණය කරලා 4,000ක් එක්ක මේ කටයුතු කරන්න පුළුවන් අර පරණ ගම් සභාව. අද ඒක විකෘතියක් බවට පත් කරන උදව් කරපු අය අද කතා කරනවා මෙතෙන් නැවිල්ල වෙනත් විදිහකට. ඇයි අපිට පාර්ලිමේන්තු තුළ මේ 50 සංශෝධනය කරන්න බැරි 8,700ක් නඩත්තු කරන මන්ත්‍රී සංඛ්‍යාව 4,000ට ගෙනල්ලා මේ නීතිය සංශෝධනය කරන්න බැරි? ඇයි එතෙන් අපි ඇවිල්ලා තියෙනවා? අද සීමාණ්ඩිරණය කමිටුව යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ යෝජනා අරගෙන මේ සභාව තුළ මේ මැතිවරණය කරන ක්‍රමය නිවැරදිව හදන්න අපිට පුළුවන්. එහෙම වුණාම අපිට පුළුවන් නිවැරදි මහජන යුද්ධත්වයක් ලංකාවේ සියලුම පළාත් පාලන ආයතන තුළ ඇති කරන්න. ඒ වෙනුවෙන් තමයි අපි පෙනී
සිටින්නේ.
එවන් පසුබිමක් තුළ අපිට පුළුවන්කමක් තියෙනවා මේ කාරණාව මේ උත්තරීතර ආයතනය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන වැඩපිළිවෙල ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් අපිට ආරම්භ කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ වැදගත් වෙච්ච වෙලාවේදී දේශ විපක්ෂයේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී හිටිනකොට පාලක පක්ෂයක් කෙරෙහි අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් එක්ක මේ රට සංවර්ධනය කරන වැඩපිළිවෙල අයාල ගියපු රට ගොඩනගන වැඩපිළිවෙලට අපි එකතුලා ඉන්නයි කියන එක මතක් කරමින් අවස්ථාව ලබා දුන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම කතාව මෙතනින් අවසන්
කරනවා. Honorable Dilan Perera.
මසාවුතුමනි මේ වෙනකොට පළාත් මැතිවරණ කොමසාරිස්තුමා නිවේදනයකුත් කරලා තිබෙනවා අර පළාත් පාලන ඡන්දසාරි ඉදිරිපත් රජයේ නිලධාරීන්ගේ වැටුප් ප්‍රශ්නය පිළිබඳව එතුමා ඉල්ලීමක් කරලා තිබෙනවා කැබිනට් මණ්ඩලයෙන් නම වෙනදායින් පස්සේ ඊයෙන් පස්සේ අර වැඩිපුර කාලය තුළ ඒගොල්ලන්ට මූලික වැටුප ගෙවන්න කියලා. දැන් මෙතන කැබිනට් මණ්ඩලයේ එක මැතිවරයෙක් ඉන්නවා. අමිතුමා දැන් හැම පක්ෂෙම කට්ටිය ඉල්ලුවානේ නාමිතර බාර දුන්නානේ. ඒක කරුණා කළා මේ ප්‍රශ්නයට පිළිතුර මේ ප්‍රශ්නය කැබිනට් මණ්ඩලයේ හරහා විසඳුමක් ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා මේ වෙලාවේ.
Honorable Minister.
අර ඩිලන් පෙර මැතිතුමාගේ අදහස ගිය ටිකේ පාර්ලිමේන්තුවේ දිගින් දිගටම සාකච්ඡා කරා. විශේෂයෙන්ම මේ රාජ්‍ය නිලධාරීන් මේ මැතිවරණය සමග දීලා මැතිවරණය කල්යෑමත් එක්ක දැඩි ආර්ථික අපහසුතාවයකට පත් වෙනවා කියලා. ඒ නිසා තමයි අපි විශේෂයෙන් මේ ගැන සාකච්ඡා කළා. මේ වාගේ අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඊළඟ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරලා විසඳුමක් ලබා දෙන්න කටයුතු කරන්න ජනාධිපතිතුමා ප්‍රමුඛව කැබිනට් මණ්ඩලයේ අනිවාර්යයෙන්ම කටයුතු කරයි.
Thank you. Honorable Gayantha Karunathilaka, you have 9 minutes.
Aru Sabhapati Thumani Balatpalana Chandaya Pavattana Lesa Illala Vipakshaya Visin Sabhava Kaltabime Vivadayak Aragena Ada Deveni Dinaye Hatiyata Tamai Me Vivadaya Pavattana Mata Matak Wenne Ada Itama Wedagath Dinayak Wenna Thibunu Dawasa Merate Prajathantrawadaya Sabaya Lesa Kriyaathmaka Karanam ආණ්ඩුව පළාත් පාලන ඡන්දය පවත්වන්න බය නොවුනනම් මේ වන විට රටේ පළාත් පාලන මැතිවරණය පවත්වලා ප්‍රතිඵල නිකුත් වෙලා ඉවර වෙන්න තිබුණා. එහෙම නියමිත පරිදි ඡන්දය තිබුණා නම් මේ ආණ්ඩු පක්ෂයේ වාඩි වෙලා ඉන්න බොහෝ දෙනෙකුගේ මූණු මැලවිලා තිබෙන හැටි තමයි අපිට මේ මොහොත වෙනකොට දැක ගන්න ලැබෙන්නේ. ගරු සභාපතිතුමනි, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලිකම කොන්දේසිය එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථකථනය තුළම සඳහන් වෙන දේ තමයි ජනතාවට පාලනයට සහභාගී වීමට අවස්ථාව ලබා දීම. සභාපතිතුමනි, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ජනතාවට එය ලබා දිය හැකි එකම ක්‍රමය තමයි මහජන ඡන්දය. සභාපතිතුමනි, 1931 දී අපේ රටට සර්වජන ඡන්ද බලය ලබා දුණු දා ඉඳලා අවුරුදු 92ක් විතර වෙනකම් මොනතරම් බාධක තිබුණත් මොනතරම් අභියෝග තිබුණත් ජනසම්මතවාදී පාලන ක්‍රමය ආරක්ෂා කරගෙන පියවරෙන් පියවර ඉදිරියට එන්න අපි රටක් විදියට ක්‍රියා කරලා තිබෙනවා. එම නිසා සභාපතිතුමනි, ලෝකයේ පාර්ලිමේන්තු ක්‍රමය පවතින ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර අපේ රටට ලොකු ගෞරවයක් තිබුණා. හුඟක් අවස්ථාවලදී අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආදර්ශයක් හැටියට ලෝකයේ රටවල් පෙන්නලා තිබෙනවා. ඒ වගේම කරු සභාපතිතුමනි, ඡන්දය දැම්මුත් දඬුවම මරණයයි කියද්දි ඡන්දේ දාන එක්කෙනාගේ අත කපනවා වැනි තර්ජන තිබෙද්දිත් උතුරෙත් දකුණෙත් මිනිස්සු දිවි පරදුවට තියලා ඡන්ද පොලට ගිහිල්ලා ඡන්දේ ආරක්ෂා කරපු ඉතිහාසයකුත් අපට තිබෙනවා. සභාපතිතුමනි, ඉතිහාසයේ දූෂිතම වයඹ ඡන්දය වගේ මැතිවරණ වෙනුවට මැරවරණය පවත්වපු අවස්ථාවලදීත් ඒ භීෂණයට මුහුණ දෙමින් ඡන්දපුරට ගිහිල්ලා ඡන්දායිතිය ආරක්ෂා කරගන්න විශාල දායකත්වයක් දීපු ජනතාවක් අපේ රටේ ජීවත් වෙන්නේ. ඡන්ද තියලා ජනතාවගේ කැමැත්ත බලෙන් ගන්න බැරි වෙනකොට ජනතාවගේ ඇහැට වැලි ගහලා ලබාගත්තු අවස්ථාවලුත් අපිට ඕනතරම් මතක් වෙනවා. අපිට මතකයි නයි පෙන්නපු හැටි, විවිධ ඉන්ද්‍රජාල පෙන්දලා, ලොකු ලොකු මැජික් පෙන්දලා, ජාතිවාදය ආගම්වාදය අවුස්සලා වඳ කොත්තු ගැන වඳ යට ඇඳුම් ගැන කතා කරලා දේශපාලන වේදිකා උඩට ගිහිලා පපුවට ගහගෙන විදුලි පුටු ගැන විවිධ ජාත්‍යන්තර බිල්ලුමවලා
තවත් ඊටක මහා තෙල් නිදි හම්බුණා. ගෑස් නිදි හම්බෙනවා කියලා එක පාට ඒවා මතු කරලා පෙන්නලා. සර්වජන ඡන්ද බලයේම නොමග යවලා බලය අත්පත් කරගත්තු ඉතිහාසයකුත් අපේ රටට තිබෙනවා සභාපතිතුමනි. මේ විදිහට ඡන්ද බලය හකුලපු හා නොමග යවපු හැම විටම ඒවයි භයානක ප්‍රතිඵලය. ඒවා ක්‍රියාත්මක කරපු බලවේග වලට විතරක් නෙමෙයි මුළු රටටම බලපෑම් ඇති කරපු හැටිත් අපි අනන්තවත් දැකලා තිබෙනවා. ඒ නිසා ඉතිහාසයෙන් අපි පාඩම් ඉගෙන ගත යුතුව තිබෙනවා. දැන් නැවත වතාවක් ආර්ථික බිල් එකකට සර්වජන ඡන්ද බලය බිලි දෙන්න පුළුවන් කමක් නැහැ. රුපියල ශක්තිමත් වෙනවා, රුපියල ශක්තිමත් වෙනවා කිය කියා රුපියලට මුවා වෙලා පරණ හොරු රැර යලි ශක්තිමත් වෙන හදන බවකුත් ජනතාවට පේන්න තිබෙනවා. ඒක ආර්ථික අර්බුදයේ වවාගෙන කෑමට දරන උත්සාහයක්. සභාපතිතුමනි, ආර්ථික ප්‍රශ්න විසඳලා කේතුමති රාජධානිය පහළ වෙනකම් සර්වජන ඡන්ද බලය කල් දාන්න පුළුවන් කමක් අපට නැහැ. අපි රජයට මතක් කර දෙන්න කැමති IMF එකේ ණය අනුමත වෙනවයි කියන එක ගැන අපි සතුටු වෙනවා. මොකද අපේ පක්ෂය මුල ඉඳලම අපේ ආචාර්ය හර්ෂද සිල්ල මැතිතුමා අපේ පක්ෂයේ නායකතුමා ඇතුළු අපි IMF එකේ ආධාර ගත යුතුයි කියන මතයේ හිටපු පක්ෂයක්. රජයේ සමහරු ඒක විවේචනය කරද්දී අපි ඒක කළ යුතුයි මේ වෙලාවේ කියලා කියපු පක්ෂයක්. ඉතින් IMF එකේ ණය අනුමත වුණා කියලා මේ පාර්ලිමේන්තුවේ කියනකොට ගහන අප්පුඩි සද්දෙන් නියමිත පරිදි ඡන්දය ලබා දෙන්නයි කියලා ඉල්ලන ලක්ෂ සංඛ්‍යාත ජනතාව නගන ගෝසාව යටපත් කරන්න බැරි බවත් අපි රජයට මතක් කරනවා. සභාපතිතුමනි, දැන් බලන්න බිලියන 2.9ක ණය මුදලක් අනුමත වුණා කියනකොටත් සමහරු සන්තෝෂ වෙනවා. ඒ වගේම සමහර ජනතාවට සාධාරණ බියකුත් ඇති වෙලා තියෙනවා. මොකද මීට කලින් ගත්තු ඩොලර් බිලියන 40කට 50කට වගකිව යුතු උන්දලාම තමයි නේද තාමත් රට පාලනය කරන්නේ ආණ්ඩු කරන්නේ කියන බය මිනිසුන්ට තියෙනවා. දැන් ඩොලර් බිලියන 2.9ට මොනවා වෙයිද කියලත් සමහරු කල්පනා කරනවා. අර අපේ ගම්වල කතාවක් තියෙනවා සභාපතිතුමනි, මහා මේරු පර්වතයේ ගිලපු එකාට අග්ගලය මොන කජ්ජද්ද කියලා. ඒ නිසා ජනතාව දකිනවා කොච්චර ණය ගත්තත් මීට කලින් ගත්තු ණය කිසිම අනුකම්පාවක් නැතුව ගිලපු කණ්ඩායමක් තමයි තාමත් ජනාධිපතිතුමා වට කරගෙන ඉන්නේ කියන බය මිනිසුන්ට තිබෙනවා. අපි කැමති IMF එකෙන් ආධාර ලැබෙනවා නම් ලෝකේ රටවල් වලින් සහාය ලැබිලා යම් මට්ටමකට මේක ගේන්න පුළුවන් නම් අපි විපක්ෂයක් ඇරෙන්න ඉතාම කැමතියි. නමුත් ජනතාවට සාධාරණ බියකුත් තියෙනවා මේ ජනාධිපතිතුමා වටේ ඉන්නේ තාම පරණ සෙට් එක නිසා. සභාපතිතුමනි, රටත් ජනතාවත් ලිඳට තල්ලු කරපු කණ්ඩායම ආපහු කඹයක් දාලා ජනතාවට ඒ කඹේ එලිලා ගොඩට එන්න කිව්වහම මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. මිනිස්සු දන්නවා මේ ලිඳට තල්ලු කරපු අයම තමයි කඹේ දාලා අපිට උඩට එන්න කියලා කියන්නේ කියලා. අපි ගරු ජනාධිපතිතුමාට කියනවා රටේ ආර්ථිකයේ මංකොල්ල කාපු පිරිසක් එක්ක එකතු වෙලා ජනතාවගේ ඡන්ද බලය මංකොල්ල කෑමේ පාප කර්මයට නම් ඔබතුමා දායක
වෙන්න
ලෑස්ති වෙන්න එපා කියලා. ජනතාවට මේ පළාත් පාලන ඡන්දය තියලා ඡන්දපොලට යන්න ඉඩ දුන්නොත් සැබෑ ජනමතය රටට දැනගන්න පුළුවන් වෙනවා. ආණ්ඩුවටත් දැනගන්න පුළුවන් තමන් ඉන්න තැන මොකද්ද, ජනතාවගේ මතය මොකද්ද කියලා. අනිත් පක්ෂවලුද වීටත් දැනගන්න පුළුවන්, රටේ ජනතාවට දැනගන්නත් පුළුවන් බෞතර මතය දැන් කොතනද තියෙන්නේ කියන එක. රජයේ කෙරෙහි ජනතාව දක්වන මතය එහෙනම් අපිට දකින්න ලැබෙනවා. ලෝකයේ තියෙන තරම් කඳුළු ගෑස් ගෙනත් ගැහුවත්, රබර් රුණ්ඩ වලින් ගැහුවත් මේ යථාර්ථය වහන්න නම් බැරි වෙනවා. අද මේ ආණ්ඩුවේ දේශපාලන නියෝජිතින්ට තැනින් තැන ශාලාවල් ඇතුලේ හතර පැත්තෙන් දොරවල් වහගෙන පවත්වන අභ්‍යන්තර සාකච්ඡා මිසක් මහජන රැස්වීම පවත්වන්න පුළුවන් කමක් නැති බව අපි කවුරුත් පිළිගන්නවා. අපි ඒක අද දකිනවා. ජනාධිපතිතුමා කිව්වා මේ සභාවට ඇවිල්ලා සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු පෙන්නලා ඡන්දය කල් දාලා දෙන්න කියලා ඉල්ලුවා කියලා. ඒ කියලා කටගන්නකොටම අපේ පක්ෂයේ මහලේකන්තුමා උසාවියට ගිහිල්ලා ඡන්ද අයිතිය දිනාගෙන ඔප්පු කරලා පෙන්නුවා. ඉතින් ඒ නිසා ඕන පොඩි දරුවෙක් වුණත් දන්නවා ඡන්දයේ කල් දාන්න උවමනාවක් තිබෙනවා නම් ඡන්දයේ වහාම පවත්වන්න කියලා උසාවියන්නේ නැති බව දේශපාලන පක්ෂයක් ඇටියට. එහෙම උසාවියට ගිහිල්ලා ජනතාව වෙනුවෙන් ඒක ලබා ගන්නට පුළුවන්කම තිබුණු එකම පක්ෂයත් අපි නියෝජනය කරන සමග ජන බලවේගයයි. ජනාධිපතිතුමා කිව්වා ඡන්දය කල් දාන්න ඡන්දයක් නැත කියලා. ඡන්දයක් නැතිනම් කල් දාන්න ඡන්දයක් නැත්තම් එක්සත් ජාතික පක්ෂය ඇයි මේ හැම සභාවකටම නාම යෝජනා බාර දුන්නේ කියන ප්‍රශ්නය අපට තියෙනවා. එනිසා සභාපතිතුමනි, ඔබතුමා මගේ කාලය අවසන් කියලා නිවේදනය කරපු නිසා මම කාලය කළමනාකරණය කරගෙන ඉන්න සඳහා මීට වඩා කාලය ගන්නේ නැහැ. මම අවසාන වශයෙන් උත් කියන්නේ කරුණා කළා නියමිත වේලාවට ජනතාවට ඒ පරමාධිපත්‍ය අයිතිය නැති කරන්න එපා. ඡන්ද පොරට ගිහිල්ලා තමන්ගේ මතය ප්‍රකාශ කිරීමෙන් බලාත් පාලන ඡන්ද වේවා, මහමැතිවරණයක් වේවා, ජනාධිපතිවරණයක් වේවා, නිසි පරිදි ඒ අයිතිය උදුරන් නැතුව ජනතාවට ලබා දෙන්නට ක්‍රියා කරන්න කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
Thank you. Honorable Saman Piriyaheerath, you have 9 minutes.
ඉස්තුතියි නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි. විශේෂයෙන්ම විපක්ෂය විසින් ගෙනාපු යෝජනාව තමයි ප්‍රධාන වශයෙන්ම මේ රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් මැතිවරණ පවත්වන්නේ නැහැ කියන චෝදනාව. ඒ වගේ මං හිතනවා අද අපිට තිබිච්ච ප්‍රධානම මූලිකම ප්‍රශ්නේ තමයි ලෝක පුරා වසංගත තත්ත්වයක් ඇතුනේ COVID-19 වසංගත තත්ත්වයක් එක්ක. ඒ ඇතිවෙච්ච අතුරුපතිපර නිසා මේ රටේ බොහෝ ජනතාව දුක් විඳින තත්ත්වයට පත් වුණා. ඒ වගේම අපි දන්නවා මේ රටේ දේශපාලන විපර්යාසයන් මේ ආර්ථික අර්බුදය නිසා දේශපාලන විපර්යාසයන් ගණනාවක් සිද්ධ වුණා. ඉතින් එතනදී අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි දන්නවා මේ ඒ වෙලාවේ මේ රට බාර ගන්න කියලා අපි ආරාධනා කරා විපක්ෂ නායකතුමාට. ඒ වගේම අනුර කුමාර දිසානායක සහෝදරයාටත් අපි ආරාධනා කරා. හැබැයි දෙන්නම ඒ අවස්ථාවන් දෙකම ගිලිහි ගත්තා කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන එක. ඒ එතනින් කරදරයක් කියන කාරණාව අපි සිහිපත් කරන්න ඕන. අපි දන්නවා අද ක්‍රමක්‍රමයේ රට යටාතත්තර පත් වෙමින් එන්නේ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට බාරගද්දී බොහෝ දෙනෙක් බොහෝ අනාවැකි කිව්වා. එතුමාට මේක කරන්න බෑ කියලා කතා කිව්වා. චෝදනාමුකෙන් කතා කරා. හැබැයි අද නැවත මේ රට යථාතත්වයට පත් කරලා මං හිතනවා අද අපි දන්නවා මීට මාස 5කට පෙර මේ රටේ හිටපු තැන සම්බන්ධයෙන් අද ඉන්න තැන මාස 6කට පෙර 2023 මාර්තු මාසය ගැන ජාත්‍යන්තර මාධ්‍ය ආර්ථික විශේෂඥයින් කියපු අනාවැකි අටක් තියෙනවා. එකක් තමයි පාන් රාත්තල 550 විය හැකි දවසට කණ්ඩ විල්බරෝගේ මුදල් නෝට්ටු ගෙන යන්න වෙන තත්ත්වයක් ඇති වෙයි කියලා ඒ ජාත්‍යන්තර මාධ්‍ය සහ විශ්ලේෂකයන් පෙන්ලා දීලා තිබුණා. ඒ වගේම රටේ 150කට සාගතය නිසා ඛණ්ඩ නැති වෙයි කියලත් ප්‍රකාශ කරලා තිබුණා. ඉන්ධන මිල 1000 ඉක්මවයි කියලා ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම ගල්ලංගුරු හිගය නිසා පැය 18ක විදුලි කප්පාදුවට යන්න වෙයි කියන කාරණය ඒ මාධ්‍ය සහ විශ්ලේෂකයන් පෙන්ලා දීලා තිබුණා. බෙහෙත් නැතුව රෝහල් වසා දමන තත්ත්වයට පත් වෙන්න වෙයි කියලා තිබුණා. ඒ වගේම චීන එකඟතාවයෙන් නැතුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය නොලැබෙනු ඇති කියලත් ප්‍රකාශ කරා. බෙහෙත් පොහොර නැති නිසා කෘෂිකර්ම විනාශ වෙලා සතාසිවිපා විනාශ වෙලා ආර්ථික අර්බුදයේ උච්චම ස්ථානයේ 2023 මාර්තු මාසෙට පැමිණෙනවා ඇති කියලා තමයි මේ බොහෝ ඒ විශ්ලේෂකයන් සහ මාධ්‍ය විසින් පෙන්වා දෙනු ලැබිය. හැබැයි අද සියල්ලක්ම බොරු වෙලා තියෙනවා. අද රුපියල ශක්තිමත් වෙලා අද ඒක නිවැරදි මාවතකට ගෙන යන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමත් වෙලා තියෙනවා කියන කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. විපක්ෂයේදී විවිධ දේවල් අපිට කියන්න පුළුවන්. විවිධ ආකර්ෂණීය සටන් පාඩ අපිට කියන්න පුළුවන්. දැන් අනුර කුමාර සානායක ගරු මන්ත්‍රීතුමා කිව්වා එතුමා ව්‍යවස්ථාව ගැන යම් කාරණයක් සඳහන් කරා. ඒ කාරණේ එහෙම නෙමෙයි එතුමා සඳහන් කරේ කියලා. එහෙනම් කොහොමද සඳහන් කරේ? දැන් අපි දන්නවා අපිට අරගලයක් ඇති වුණා මේ රටේ. හැබැයි අරගලයට ආවේ මේ රටේ කණ්ඩ නැතුව දුක් විඳින මිනිස්සු නෙමෙයි. ඒ වගේම යම් යම් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙච්ච අය. අපි දන්නවා අරගලේ ප්‍රධානම සටන්කාරිය තමයි දමිතා අබේරත්න. දමිතා අබේරත්න අද කොතනද ඉන්නේ? දමිතා අබේරත්න ඉන්නේ අද විපස්සනා නායකතුමා ගඩොක්කුවේ. ඉතින් මේ වගේ චරිත ගණනාවක් ගැන අපිට ඕන තරම් පෙන්ලා දෙන්න හැකියාව තියෙනවා. ඒ අරගලේ හැබෑ මිනිස්සුන්ගේ ජීවත් වීමේ ඒ වගේම බඩගින්න වෙනුවෙන් කරපු අරගලයක් නෙමෙයි කියන කාරණේ බොහොම පැහැදිලිව අද පසක් වෙලා තියෙනවා මේ වගේ චරිත නිසා. ඉතින් ඇත්තරම සැබෑවට මිනිස්සුන්ට ප්‍රශ්නයක් තිබුණා. ඒ බඩගින්නට ඇත්තරම උත්තරයක් දෙන්න තමයි අපි ඒ වගේ අරගලයක් නිසා හිටපු ජනාධිපතිතුමාට ගෙදර යන්න සිද්ධ වුණා. ගෙදර යන්න සිද්ධ වීම නිසා මේ රට බාර ගන්නට කිසිවෙක් හිතපු නැති අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මැතිතුමායි අභියෝගේ බාරගත්. එහෙනම් අපි ප්‍රතිපත්ති වෙනස්කම් තියෙන අපි පක්ෂත් එක්ක. ඒ ප්‍රතිපත්ති වෙනස්කාමී පක්ෂ පසකේ දාලා අපේ නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ අපි ඒකට අවශ්‍ය සහයෝගය දායකත්වය ලබා දුන්නා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ දැන් අද දැන් මේ සමහර පක්ෂ කියනවානේ සමහර දේශපාලඥයෝ කියන අපි අනුර කුමාර සානායක මහත්තයා පක්ෂේ කිව්වොත් එහෙම කියන්නේ අපිට ෂර්ට් එක අඳින්න දෙන්නේ අපේ සහෝදරෙක්. මට කලිසම් අරන් දෙන්නේ අපේ සහෝදරෙක්. මට බෙල්ට් එක අරන් දෙන්නේ අපේ සහෝදරෙක්. මට යට ඇඳුම අරන් දෙන්නේ අපේ සහෝදරෙක්. මේ මුළු පවුල්ම නඩත්තු වෙන්නේ මෙහෙමද? මේ මහ කුණුහරුප කතා. මං හිතන්නේ කවදාවත් කිසිම කෙනෙක් ප්‍රායෝගිකව මං හිතනවා ජීවත් වී මුදසා මේවා මේ නායක විසින් ප්‍රකාශ කරන සත්‍යද කියලා අපිට දෙවතාවක් හිතන්න ඕන යුගයේ බවට අද මේ යුගයේ පත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තරම ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි අපි දන්නවා අද පාර්ලිමේන්තු අවසානට ආවේ මේ පාර්ලිමේන්තු වට කරත් මේ පාර්ලිමේන්තු ගිනි තියන්න ආවේ. ඒකේ කවුද ප්‍රධානම මේ මෙහෙයුම් කාර්යභාරය කරේ? සුඳුන් හැඳුන්ලෙත්තිලා ලාල්කාන්තලා කරේ. අද ඡන්දයක් ඉල්ලා පාට බහලා තියෙනවා. පාට බහලා අද කවුද මිනිස්සු සම්පූර්ණම තමන්ගේ ගහනට අරගෙන ඒ උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කරන්න කවුද? අපි දන්නවා රෝයල් එක ගාව උන්ති ළමයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වෙනවා. එතකොට ඒ වගේ තැන් තෝරගන්නේ කවුද? මේකේ යම් කිසි ආයේ නැවත වාරයක් මේ ප්‍රශ්නය මිනිස්සු අවුස්සලා මිනිස්සු පාලට ගෙනල්ලා මිනිස්සු කුපිත කරලා ඒ තැනට ගේන්න හදන කවුද? අද මේ කතා කරන මහත්තුරුම තමයි. ඒ හින්දා අද යම් වාග්කීමක් තියෙනවා අපිට. දැන් මේ කතා කරද්දී සමහරට කමෙන්ට්ස් යන්න පුළුවන්. මම ඊයේත් පැහැදිලි කිව්වා අපිට විවිධ වහල් භාවයක් තියෙන මිනිස්සු එක එක අපිට අදහස් තියන අය කියලා අපිට විවිධ ආකාරයෙන් ගහන්න පුළුවන්. හැබැයි ඇත්ත යථාර්ථය ඒක නෙමෙයි. අපිට තියෙන ප්‍රධාන වාග්කීමක් ඒ ප්‍රධාන වාග්කීම තමයි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඒ සියලු දෙනාම අපිට අපි විපක්ෂයටත් අපි ආරාධනා කරනවා. ජනාධිපතිතුමා ආරාධනා කරා. හැබැයි කවුරුවත් තාවද ඇවිල්ලා ඒ දායකත්වය ලබා දුන්නත් නැහැ. ඒ ලායකත්වය ලබා දෙන්නේ නැති තියන කුහකකමක්. ඒ කුහකකම තමයි අද ඒ දේ කරොත් එහෙම රණල් වික්‍රමසිංහ මහත්මයතුමා මම හිතනවා ජනතාව අතර ජනප්‍රිය වෙලා යම්සි දේශපාලන පරිවර්තනයකට ලක් වෙන්න පුළුවන්. ඒ අවශ්‍ය වටපිටාව සකස් වෙයි කියලා යම්සි බයක්
තියෙනවා.
ඒ හින්දා අපි ඒකත් සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම අද බොහෝ ප්‍රශ්න විසඳ ගන්න දැන් අපි ඡන්දයක් මිනිස්සු ඇත්තටම ඉල්ලුවේ නැහැ නේ. ඡන්ද තියන්න ඕනේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනතාවගේ අයිතියක් තමයි ඡන්ද බලය ලබා දීලා ජනතාවගේ කැමැත්ත විමසන එක. ඒ කැමැත්ත විමසීම අනුව තමයි ඒ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අනුව තමයි මහජන නියෝජිතව පත් වෙන්නේ. ඉතින් අද අපි දන්නවා ඇත්තටම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 8000ක් අද විශාල වැය බරක්. ඉතින් මේවා නිවැරදි කරගන්නවා අපි පාර්ලිමේන්තුවක විදිහට පාර්ලිමේන්තුවේ සියලු දෙනාම අපි දන්නවා ව්‍යවස්ථාදායක නියෝජනය කරන උදවිය විදිහට අපිට ඒකට ලබා දෙන්න පුළුවන් දායකත්වය ලබා දීලා ඒක නිවැරදි කළ යුතුයි. ඒ නිවැරදි නොකරන තාක්කල් ඒ කරුණු කාරණා නිවැරදි නොකරන තාක්කල් අපිට තවත් වැය බරක් මහජනතාවගේ බදු මුදල් වලින් යැපෙන ආයතන බවට ඒ ආයතන පත් වෙනවා. ඉතින් එහෙනම් අපි මේ අවස්ථාවේ අපිට කියන්න ඕන මැතිවරණයක් මේ වෙලාවේ අනිවාර්යෙන් මැතිවරණ තියන්න ඕන. ඒ මැතිවරණ හැබැයි එදා මැතිවරණ සිටියම ඇකිලි ඔය ආකාරයෙන් නෙමෙයි. එදා මැතිවරණ සිටියම ඇකිලි මේ ආකාරයෙන් නෙමෙයි. අද යම් ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ තමයි මේ ලෝක වශයෙන්ම අපි ලෝකයේ වශයෙන්ම යම් කරුණු කාරණා විග්‍රහ කරලා දේශපාලන වශයෙන් අපි යම් කරුණු කාරණා විග්‍රහ කරගත්තොත් මේක ලෝකේ පුරා ඇති වෙච්ච තත්ත්වයක්. ඒ ලෝකේ බලපෑම ඒ ලෝකේ නිසා ලෝකයේ තුල ඇති වෙච්ච බලපෑම අපේ රටටත් බලපෑම තුන්වෙනි ලෝකේ රටක් විදියට එතනින් ගොඩ එන්නට අපි සියලු දෙනාම සියලු මහජන නියෝජිතයෝ ඒ අවශ්‍ය දායකත්වය ලබා දුන්න නැත්නම් අපිට මේ ප්‍රශ්නේ කවදාවත් විසඳගන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා අද රුපියල ශක්තිමත් වෙලා ඒ වගේම IMF එකේ පළවෙනි වාර්ගයේ නිදහස් කරන තැනට ගේන්නට ඒ වැඩ කටයුතුර දායකත්වය ලබා දුන්නා ජනාධිපතිතුමා. ඉතින් අපි ඒ ගෞරවය තුමාට දෙන්න ඕනේ. ඒක අපි කිසිම ලෝභකමක් නැතුව සියලු දෙනා විසින්ම තුමාට ලබා දෙන්න ඕනේ. ඒකත් මේ අවස්ථාවේ සිහිපත් කරමින් අර බොරුවට දැන් අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි බය අපි දැන් අනුර කුමාර සානායක මැතිතුමා කියන අපි බයයිලු ඡන්දවලට. අපි කිසි බයක් නැහැ. මේ රටේ අපි ඕනම ඡන්දයකට මුහුණ දෙන්න අපි සූදානම්. අපිට හොඳට පැරදිලත් අපිට පුරුදුයි. ඒ වගේම අපිට හොඳට ජයග්‍රහණය කරලත් පුරුදුයි. යම් කාලවකවානුවල බොහොම අමාරුවෙන් දේශපාලනය කරපු කාලවකවානුව අපිට තිබ්බා. එහෙනම් කිසිම බයක් නැහැ ඡන්දවලට. ඒ කියන්නේ අපි ඒ කියන්නේ මම හිතන්නේ එතුමා වද වෙන්න අවශ්‍ය නැහැ. අපි අවශ්‍ය නිශ්චිත කාලවකවානුවන් තුල ඕනෑම මැතිවරණයකට සූදානම් මූණ දෙන්න කියන එකත් මේ අවස්ථාවේ සිහිපත් කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. මන් හඬනවා. බොහොම ස්තුතියි.
Thank you.